අද බක්පුර පාසලොස්සක පොහෝ දවසේ ධර්මදේශනා දායකත්වයේ දක්වමින් දාන දායකත්වයේ දක්වමින් මහරගම පදිංචි කොළඹගේ ඒ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් හොඳයි සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛධම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු දෙදහස් විසිතුන වසරේ හතරවෙනි මාසේ බක්පුරු පසළොස්සක පොහෝ දවසේ භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම සිහිපත් කරන දිනයක් ඓතිහාසික දිනයක් අපේ හැමෝම හරිම භාග්‍යවන්තයි අපේ මුතුන් මිත්තන් බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන වන්දනා කරලා තියෙන දම්පින්කම් කරලා තියෙන පිරිසක් ඒ කියන්නේ මීට පරම්පරා 30කට 25කට 30කට පෙර අපේ හිටපු සීයලාච්චිලා අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝඩුවාවක් හරි අහපු පිරිස සමහර අය ඇහෙන් දැකපු පිරිස සමහර උදවිය බුදුරජාණන් වහන්සේගේ හඬ වචනය කණින් අහපු පිරිස සමහර උදවිය ඒ බුදුබණ පද අහලා නිවන් දැකපු පිරිස ඉතින් අපි සන්තෝෂ වෙමු ඒ පරම්පරාවෙන් අවිච්චින්නව අපිට මහා සංගරුවන ආර්ය මහා සංගරත්නේ ධර්මයේ දායාද කළ තියෙනවා ඉතින් මේක සැඟවිලා වැළලිලා පොත්වලට පමණක් සීමා වෙලා තර්කවාද විවාදවලට සීමා වෙලා මේවා අවසන් වෙන්න දෙන්නේ නැතුව අපි උත්සාහවත් වෙන්නට ඕන ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හොයාගෙන තේරුම් ගන්න අපිට කියන්න පින්නතුනි සච්ච ගවේසි සත්‍ය සොයා යනවා සත්‍ය කියන්නේ නිර්වාණයට කියන තවත් වචනයක් මේ ලෝකේ තියෙන පරමාර්ථ සත්‍යයක් තමයි නිර්වාණය කියන මේ උතුම් භූමියට තමයි සත්‍ය කියන්නේ පරම සත්‍ය පවතින්නේ එතන නිර්වාණ භූමියේදී පමණයි ඒ නිසා අපි සත්‍ය ගවේෂී කරන පිරිසක් මොනවද සත්‍ය ගවේෂකයෙක් ළඟ තියෙන ගුණාංග කොයි වගේ වෙන්න ඕනද සත්‍ය ගවේෂකේ පිනතුනේ සත්‍ය ගවේෂකේ හොඳින් අහනවා හොඳින් බලනවා මේ ලෝකේ දිහා හොඳින් අවදියෙන් බලනවා ඒ වගේම අවදියෙන් හොඳින් අහනවා මුලින්ම ඉන්ද්‍රිය ගෝචර ඥානය තුළ හරියට දැන ගැනීම කියන එක නිවැරදිව හඳුනා ගැනීම කියන එක පින්නතුනි සිද්ධ කරනවා ඉන් පස්සේ පින්නතුනි නුවණින් කල්පනා කරනවා. හොඳින් ඇසීම, ඒ වගේම හොඳින් කල්පනා කිරීම, නුවණ මෙනෙහි කිරීම, මානසිකාරී යෙදීම සිද්ධ කරනවා. දේශනයක් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා පින්නතුණි අඩුපාඩුවක් දැනුණාම ඒක ධර්මයේ දෝෂයක්, ඒක දේශකයාගේ දෝෂයක් කියලා එයා අත්හරින්නේ නැහැ. පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහ කරනවා. උත්සාහ කළ බැරි නම් විචාරනවා. උදාහරණයක් ඉල්ලනවා. නිදර්ශනයක් ඉල්ලනවා. මට මේක තේරුම් ගන්න පහසු වෙන්න මට උදාහරණයක්, නිදර්ශනයක්, උපමාවක් දක්වන්න කියනවා. කවුද මේ සත්‍ය ගවේෂකයා? සත්‍ය ගවේෂණය කරන්නේ නැති කෙනෙක් නම් ඔහි කන් දෙක තියනවට අහගෙන ඉන්නවා. අර සත්තු අහන් ඉන්නවා වගේ. එයා සත්‍ය ගවේෂකයෙක් නෙමෙයි. අහගෙන හිඳලා එක්ක අඩුපාඩුවක් දැනුණාම ඒක දේශකයාගේ දෝෂයක් කියලා වැඩන්නේ නැහැ කියලා මග ඇරලා යනවා. විචාරන්නේ, උදාහරණ ඉල්ලන්නේ, උපමා ඉල්ලන්නේ නැහැ, නිදර්ශන ඉල්ලන්නේ නැහැ. එයා කල්පනා කරලා බලන්නෙත් නැහැ. සත්‍ය ගවේෂකයා. සමහර සත්‍ය ගවේෂක පිරිසක් ඉන්නවා තමන් මොකුවත්ම කල්පනා කරන්නේ නැහැ. හැබැයි දේශකයා මහන්සි කරන්න උදාහරණ ඉල්ලනවා, උපමා ඉල්ලනවා, තා පොඩ්ඩක් පැහැදිලි කරන්න කියනවා, කොහෙද තිබුණේ කියලා අහනවා. හැබැයි තමන්ගේ නුවණ වෙහෙසන්නේ නැහැ. ඒ අය සත්‍ය ගවේෂකයෝ නෙමෙයි. ඒ නිකන් දේශකයා විඩාවට පත් කරන්නයි, කාලය ගත කරන්නයි අහන ප්‍රශ්න. හැබැයි සැබෑ පුජ්‍යලයා තමන් හොඳින් ධර්මය පරේක්ෂණය කරලා ගවේෂණය කරලා පුළුවන් තරම් උදාහරණ උපමා අරගෙන කරුණු කාරණා තේරුම් ගන්නවා. සත්‍ය කියන එක ගලපන්න පින්නතුණි පොතකට නෙමෙයි. පොතකට ගලපන සත්‍ය සත්‍ය වුණත් වැඩක් නැහැ. මක් නිසාද? අපි පොතකට ගැලපුවොත් අපි සත්‍ය, ඒ සත්‍යයේ අයිතිකාරයා ඒ පොතේ රචකයා, පොත රචනා කරපු කෙනා. මනුෂ්‍ය විසින් තමා විසින් සොයාගත්ත කිසිම දෙයක් නැහැ. දැන් අපි මාධ්‍යන් දිහා බලාගෙන ඉන්නවා. ආචාර්යවරු, මහාචාර්යවරු, ස්වාමීන් වහන්සේලා ඔක්කොම කතා කරනවා. ඒ ඔක්කොම කතා කරන්නේ අහවල් දාර්ශනිකයේ අහවල් කෙනා, අහවල් ආගමේ, අහවල් පොතේ අහවල් දේවල්, අහවල් දේවල් තියෙනවා. එච්චරයි. මට තමන්ට මොකුත් නැහැ. එහෙම වෙන්න හොඳ නැහැ පින්නතුනි. තමන්ට දෙයක් තියෙන්න ඕන, තමන් හොයාගත්ත දෙයක් තියෙන්න ඕන. අන්න ඒ ඇත්තන්ට තමයි දාර්ශනිකයෙක් කියලා කියන්නේ. අරව ගැනෙන්නේ උගත්කමට. උගත්කම යනු උකහාගත්, ඒ කියන්නේ මතකයේ තබාගෙන ඒ අදාළ කෙනාගේ මතවාදය මතකයේ තබාගෙන ප්‍රකාශය කිරීම. අපිට අවශ්‍ය කරන්නේ උගත්කමට එහා ගිය දාර්ශනිකත්වය, සත්‍ය ගවේෂී, සත්‍ය සොයා යන පිරිසක්. පුළුවන් විදියට සොයාගෙන යන්න, පුළුවන් විදියට නුවණ යොදවන්න, පුළුවන් විදියට පරීක්ෂණය කරන්න. ඔබට යම් දවසක හේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ අපූරු සත්‍ය ස්වභාව ධර්මය ඔබට අවබෝධ වේවි. ස්වභාව ධර්මයේ අවබෝධ වීම තමයි පිනතුරි නිර්වාණ අවබෝධ වීම කියලා කියන්නේ. ඊළඟට පිනතුන්ගෙන් මම විමසන්න කැමති ස්වභාව ධර්මයේ anu කවරක්ද? ස්වභාව ධර්ම කියන්නේ මොකක්ද? ඔබ ස්වභාව දහම කියන්නේ කුමකටද කියලා බලන්න. බලන ස්වභාව දහම නිර්වචනය කරන්න බලන්න. ඔයත්තුන්ගෙනත් කවුරු හරි කතා කරන්න ස්වාමීන් වහන්සේම ප්‍රකාශ කරන්න හොඳ නැහැනේ. ස්වභාව දහම නිර්වචනය කරන්න. දහම දහමෙන් කියවෙන පද වචනත් පාවිච්චි කරන්න පුළුවන් ඔබට. දහමෙන් කියවෙන විදියට, එහෙම නැත්නම් ලෝකේ විද්‍යාඥයන් කියන විදියට, දාර්ශනිකයන් කියන විදියට, එහෙම නැත්නම් මම දකින විදියට, මට හිතෙන විදියට ආදි වශයෙන් තමන්ට භාවිතා කරන්න පුළුවන්. සබා දහම යනු කවරක්ද? දැන් අපි අවබෝධ කරගන්න ඕන සබා දහම. සබා දහම කියන්නේ කවරක්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම. يعني තව තව කියන්න හැමෝම උත්තරයක් දෙන්න. සියල්ල. තව උත්තරයක් දෙන්න. තමන්න මොන වුණත් කමක් නැහැ. තමන් දකින විලාශයෙන් යව. නමුත් මං සබා දහම කියන එක පින්නතුනේ නිර්වචනය කරන ඔබ නොසිතන පැත්තකින්. හැබැයි ඔබ දන්නා නොසිතන පැත්තකින්. ස්වභාව ධර්මයේ anu අනිත්‍ය. ස්වභාව ධර්මයේ anu දුක. ස්වභාව ධර්මයේ anu අනාත්මය. මෙන්න මේකටයි පින්නතුනේ ස්වභාව ධර්මයේ කියලා කියන්නේ. අපි හිතාගෙන හිටි ස්වභාව ධර්මය කියන්නේ ඒක නෙමේ. අපි දා ස්වභාව ධර්මය කියන්නේ ගස් කොළන් වලට, අහසට නේද, මහ පොළොවට, ඇලදොලට, ගංගාවලට නේද අපි ස්වභාව ධර්මය කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේම දහවල උදාවීම, රාත්‍රී උදාවීම ආදී වශයෙන් මේ දේවල් ස්වභාව ධර්මය. නමුත් බලන්න අනිත්‍ය කියන්නේ ස්වභාව ධර්මයක් නෙමෙයිද? මේ සමාජය තුල, ලෝකයේ තුල, පැවැත්ම තුල අනිත්‍ය කියන්නේ ස්වභාව ධර්මය. ඒකේ අස්වාභාවික බවක් නැහැ. දුක කියලා කියන්නේ ස්වභාව ධර්මය. අනාත්මයි කියලා කියන්නේ ස්වභාව ධර්මය. නිත්‍ය කියන්නේ අස්වාභාවික බව. ඒ වගේම මේ ලෝකයේ සැපයි සුවයි කියලා හිතනවා නම් ඒකත් අස්වාභාවික ස්වභාවයක්. මේ ලෝකේ ආත්මයි පවතිනක් තියෙනවායි කියලා හිතනවා නම් ඒකත් අස්වාභාවිකයි. ස්වභාව ධර්ම යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය නම් මහණෙනි අතහරින්න. දුක නම් මහණෙනි අතහරින්න. අනාත්ම නම් මහණෙනි අතහරින්න. අපේ උදවියට වැරදුණු තැනක් ඇති වුණා. අපේ උදවිය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක එකට පෘථග්ජන නිර්මාණයක් ලබා දුන්නා. අනිත්‍යයි කියන්නේ මේකයි, දුකයි කියන්නේ මේකයි, අනාත්මයි කියන්නේ මේකයි කියලා පෘථග්ජන නිර්මාණයක් ලබා දීලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අල්ලගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කොයිබකවත් අපිට මතක් කරලා නැහැ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අල්ලගන්න කියලා. මතක් කරන්නේ යංකෝ බික්ඛු දුක්ඛං తත්‍ර තේ චන්දෝ පහතම්බෝති. යංකෝ භික්ඛවේ අනිච්ඡං අනාත්මනං తాත්‍රතේ ඡන්දෝ පහතබ්බෝති. මේකට තියෙන බැඳීම අතහැරලා දාන්නය. අපේ උදවිය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ මතක් කරේ අනිත්‍ය නම් අතහරින්න, දුක නම් අතහරින්න, අනාත්මනම් අතහර. දැන් ඔබේ ජීවිතේට නොයෙකුත් දේවල් ඔබට දනවනව නේද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දනවනවා. දනවනකොට මොකද කරන්න ඕන? අතහරින්න ඕන. කොයි වගේද? ඒ කාලේ උපමා කරලා තියෙනවා. අලිවෙමලා කෙළපිඩක්සේ. ඒ කියන්නේ මුළු හිතෙන්ම අත්හැරලා. බලන්න ලස්සන උපමාවක් ඒක. අලිවෙමලා කෙළපිඩක්සේ. උදේට ගහන කෙළපිඩ අපි ටිකක් පිළිකුලෙන්නේ ගහන්නේ. ඒ කෙළපිඩ ගොඩක් අපිරිසිදුයි. තේරෙනවා නේද? මේ මිනිස්සයාගේ මේ මුඛය කියලා කියන්නේ එච්චර සුන්දර දණක් නෙමෙයි. මේක හරි විසයි. මේ කටේ තියෙන දෙයක් සතෙක් හරි කෑවොත් සතා මැරෙන තරම් විසක් තියෙනවා. වනයක් ගඩුවක් තුවාලයක් සේවත් කරන මම ඒක නූතනෙට ගෙනල්ලා නූතන උදාහරණයක් ගෙනල්ලා දෙන්න. විදුලි සැර වැදුනොත් කම්බියකින් ශනේකින් අපිට දක්වන්නේ දුක, වේදනාව, පීඩනය ඇති කරනවා. කුමන්ද විය යුත්තේ පිළිතුර? අතහැරීම. අතහැරීම. ඉතින් මේ අපේ හිත කියන්නේ කරන්ට් එකක්, බලවේගයක්. අපේ හිත කියන්නේ කරන්ට් එකක්, බලවේගයක්. ඒකෙත් වෙනතුනේ යම් කිසි චිත්ත කාණ්ඩයක් අල්ලගත්තාම මේකෙන් විදුලිය කරන්ට් එක වදිනවා. වේදනාවටපත් කරනවා, පීඩාවටපත් කරනවා. ඒ මොහොතටත් බුදුරජාණන් වහන්සේ පෙන්වුව අතහැරීම කියන කාරණය. අපේ පින්නතුන්, අපේ බෞද්ධ පින්නතුන් යොදාගත් ක්‍රමය, අතහැරීමේ යොදාගන්න ක්‍රමය වැරදි. අපේ බෞද්ධ පින්නතුන් ඔබ අතහැරීම දන්නේ නැහැ කියලා මම කියනවා. සමහර උදවිය කිය ආම්දුරනේ මම නම් දන්නවා කියලා. එන්න පුළුවන්, හොඳයි, සාදු. ඒ වගේම මම කියනවා බොහෝ දිනේකට ඔබ දන්නේ නැහැ කියලා අතහැරීම කියලා කියන්නේ. අතහැරීම යනු ගැටීමක් නොවේ. එසේ තේරුම් ගන්න. අතහැරීම යනු පිළිකුලක් නොවේ. එසේ තේරුම් ගන්න. අතහැරීම යනු ප්‍රතික්ෂේපයක් නොවේ. එසේ තේරුම් ගන්න. දැන් ඔබ අතහැරීමක් කරලා තියෙනවද කියලා, නැද්ද කියලා ඔබටම හිතා ගන්න පුළුවන්. ඔබ අතහරිනවයි කියන තැනදී ඔබ ප්‍රතික්ෂේපය කියන එක භාවිතා කරනවද නැද්ද? භාවිතා කරනවා. එසේනම් ඒ අතහැරීමක් නොවේ. ඒ වගේම ඔබ අතහරිනවයි කියන තැනදී ගැටීම භාවිතා කරනවා. එහෙමනම් ඒක අතහැරීමක් නොවේ. ඔබ අතහරිනවයි කියන තැනදී පිළිකුල, අප්‍රිය සහ අප්‍රසාදය කියන එක පළ කරනවා. එහෙමනම් ඒ අතහැරීමක් නෙවෙයි. මං එබෙවින් මා කියනවා ඔබ අතහැරීම දන්නේ නෑ, අතහැරීම කරලා නෑ. බුදුරජාණන් වහන්සේ අතහැරීම යනු පින්නවවදාලේ කවරක්ද, කුමක්ද යන්න පිළිබඳව නුවණින් හොඳින් තේරුම් ගත යුතුයි, විමසිය යුතුයි, පිළිපැදිය යුතුයි. කියන්න බලන්න අතහැරීම යනු කවරක්ද? ඔබට උදාහරණයකින් ඔබ ළඟ තියෙන දෙයක් අතහැරලා පෙන්නන්න පුළුවන් ඔබට නේ. වතුර බෝතලේ හැරි, ලේන්සුවක් හැරි ළඟ තියෙන දෙයක් අතහැරලා තමන්ට පෙන්න පුළුවන් මම මේ විදියට අතහරින්නේ කියලා. දැන් මම ඔබට කියන්නම්කෝ, මේ ඉස්සරහා හිස් පුටුවක් තියෙනවා. මේ පුටුව අතහරින්න බලන්න. ඔබ මේ පුටුව අතහරින්න ඕන. මම කියනවා ඔය පුටුව ඔබ අතහැරලා නැහැ කියලා. ඔයත් ඒක පිළිගන්නවද? නැද්ද? නෑ නෑ සායනන්ස, අපි මොකද මේ පන්සලේ පුටුවක් අල්ලගන්නේ? අපි අතහැරලා ඉන්නේ. එහෙම කියයි. නමුත් මම කියනවා නෑ, ඔබ ඔය පුටුව අතහැරලා නැහැ. මං ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඔබේ හිතනම් කියනවා අනේ නෑ සයින්ස් ඕක ප්ලාස්ටික් පුටුවක් නේ ඕමයි අපේ ගෙවල් වල තියෙන පුටු බැලුවම ඔය ප්ලාස්ටික් පුටුවක් අපි මුරද අල්ලගන්නේ ඕක අල්ලගෙනම නෑ කියයි. එහෙම නේද? එහෙම සිදුවිල්ලක් තමයි ඔබට නැගෙන්නේ. නෑ මම කියනවා නෑ ඔබ මේක අතහැරලා නෑ. ඔව් දැන් මම කියනවා මේ පුටුව කහ පාට පුටුවක්. ඔබ ඒක පිළිගන්නවද? නෑ. ඇයි ඒ පිළිගන්නේ නැත්තේ? ඔව් මේක රතු පාට මිශ්‍ර පුටුවක් කියලා ඔබ අල්ලගෙන ඉන්න නිසා. මම මේක කහ පාටයි කියන්නේ කියන්නේ ඔබ තර්ක කරන, වාද කරන, දිනන කම්ම. මේක නෑ මේක රතු පාට පුටුවක් කියලා. අන්න ඒ නිසා ඔබ මේක වර්ණ උපාදානය මේ පුටුව කෙරෙහි ඔබ දක්වලා තියෙනවා. වර්ණේ සම්බන්ධයෙන් අල්ල ගැනීමක් තියෙනවා. ඒ වගේම මම මේකට මේසයක් කියලා කියනවා. ඔබ ඉදිරිපත් වෙනවා නෑ නෑ ඕක පුටුවක් කියන්න. ඒකට හේතුව මෙහි හැඩ සංඥාව අල්ලගෙන ඉන්නවා. පිළිගන්නවද? ඔබ ලෑස්ති නෑනේ. මේන්න මේ වාගේ වෙන්න තුනේ අපි අතහැරලා ඉන්නේ කියලා හිතාගෙන හිටියට අපි කිසි දෙයක් අතහැරලා නෑ. එහෙත් බලන්න බාහ්‍ය දාරු චීවර කියන මේ උත්තමයන් වහන්සේ දිට්ඨේ දිට්ඨමත්තන් කියන මේ වාක්‍ය මොන තරම් හරබර විදියට, මොන තරම් ගැඹුරු විදියට, මොන තරම් අර්ථාන්විත විදියට, මොන තරම් ප්‍රාතිහාරාත්මක විදියට අවබෝධ කරන්නේ ඇද්ද? තේන්නා නේද? අපිට හිතෙනවා හරී සරල වචනයක්, හරී සුගම වචනයක්, එක වචනයයි. අපි හිතන්නේ ඉතින් පෙර කුසල් බලයට පින් බලයට රහත් උනා. අනේ නෑ පින්නතුනේ, ඒ තරම් නුවණ විහිදවා මේක දිහා බැලුවා. ඉතින් අපි ලේසියට අපි හැමදේරිම කියනවා පින් බලයට, කර්මෙට, ලැබීම ඒව කියලා අපි හරි සැහැල්ලුවෙන් ඉන්නවා. එහෙම නෙමෙයි, නුවණ වෙහෙසවා ධර්ම කරුණු විමසීමේ ප්‍රතිඵලයක්. කම්මැලි අයට ඉතින් අත පිහිද ගන්න පුළුවන් හැමදේම පිනට, කර්මෙට, නිකං සෝබා දහමේ හැටි අපල ග්‍රහහපල කියලා හරි ඕ ඉන්න පුළුවන්. දෙවියන්ගේ කැමැත්ත, මේ ඔක්කොම කම්මැලිකමට හදාගත්ත දේවල්. තේරුණා නේද? නේද? කම්මැලිකමට ඔක්කොම අදලා ඒක දෙවියන්ගේ කැමැත්තනේ, කරන්න දෙයක් නැහැ අපිට. එහෙම නෙමෙයි, මේ කරුණු කාරණා ගැඹුරෙන් විමසීම නිසා ඇතුණු ප්‍රතිඵලයක් තමයි අරිහත් භූමිය, ඒ බාහ්‍ය දාරු චීවර කියන උත්තමයන් වහන්සේට. අපි මෙහෙම ගැඹුරු කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නේ, සම්මන්ත්‍රණය කරන්නේ මේ පින්දුතුනි, මේවා මේ මහ පොළොවේ මේ බුද්ධ භූමියේ වැළලෙන්න දෙන්න හොඳ නැහැ. අපි අවබෝධ කරන්න ඕන. මගේ දේශනාව තුළ කිසිදු දෙයක් ප්‍රතික්ෂේප කරන්න හරි අනුමත කරන්න හරි කියා දෙන්නේ නැහැ. උගන්නන්නේ ස්වභාව ධර්මය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය. ඒ ටිකට අන්තර්ගත නොවන දෙයක් කොයි බහරි තියෙනවා නම් කියන්න. ඒ ටික තමයි පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ අපිට මඟ පෙන්වුවේ කියලා දුන්නේ. ඒ ටික අවබෝධ කිරීම සඳහා නොයෙකුත් වචන ප්‍රාතිහාරයන් ප්‍රකාශ කරන්න දේශනා කරන්න සිද්ධ වෙනවා. අපි හැම දේශනාවක්ම අපි ආරම්භ කළ යුත්තේ වචන සියල්ල බොරු කියලා. ඒක ඉතින් මට හැම දේශනාවකදී ඒක කියන්න අමතක වෙනවා. නමුත් පින්නතුන් මතක තියාගෙන හැමදාම අහන්න, වචන සියල්ල බොරු. ඔබ කතා කළත්, වෙන කවුරුන් හෝ කතා කළත්, මා කතා කළත් වචන සියල්ල බොරු. ඇයි මේ වචන සියල්ල බොරු කියලා කියන්නේ? වචන පින්නතුනි සංකල්ප. වචන කියන්නේ දිට්ටි, දෘෂ්ටි, ආකෘති. අපි තුල පවතින සංවේදීතා චලනය කිරීම සඳහා භාවිතා කළ හැකි ස්වර. ඒක බොරුවක් කියන එකේ හේතුව සම්මුතියට ඒක බොරුවක් නොවේ. පරමාර්ථයේදී පෙන්නනවා මේ හැම දෙයක්ම සංකාර. නිර්මාණ සංකල්ප. දිට්ටි. ඉතින් අපිට ජීවත් වෙන්න සංකාර අවශ්‍යයි. සංකල්ප අවශ්‍යයි. දිට්ටි අවශ්‍යයි. නැත්තම් අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔව්. එහෙත් ඒක නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්න එපා. ඒව මායාවක් බවත්, ඒව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්න. ඒ නිසා බුදුහාමුදුරේ ඒකට උපමා කළා මිරිඟුව. දකින්න ඒකේ ජලය තියෙනවා. ඒත් ඒක පස්සේ දුවන්න එපා. ඇයි එපා කියන්නේ? ඔබට ජලය හොයාගන්න බෑ. පිපාසේ මේ යනවා. එවන මේ ලෞකික ලෝකයේදී පෙන්වන සත්‍ය තුළ, සැප තුළ, ආත්ම තුළ, නිත්‍ය තුළ මිරිඟුවක් පවතිනවා. ඒ තුළින් සත්‍ය සොයාගන්නට බෑ. ජීවිතේ කෙලවර වෙන්නේ සත්‍ය අවබෝධයෙන් තොරව. එබැවින් නතර වී මොහොතක් කරුණු කාරණා තේරුම් ගන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මට හිතෙන විදියට මටත් අවබෝධ කරගන්න හරි අමාරු වුණා. මට හිතෙන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ලෙහෙසිම දේ කියලා හිතෙනවා. එහෙත් ඒ ලෙහෙසිම දේ කොච්චර මේ සත්වයාට අපහසුද, අමහරුද, තේරුම් ගැනීම අසීරුද යන්න පිළිබඳව කල්පනා කරනකොට ඒක තමයි ලෝකේ තියෙන අතිශයින්ම ගැඹුරුම සොයා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ වචන තේරුම් ගන්න පුළුවන් නම්, නුවණින් මදක් නතර වෙලා අවබෝධාත්මකවම තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඕගතරණ සූත්‍රයේදී මතක් කළානේ, කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ සංසාර සාගරේ තරණය කළේ? මං තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ කියලා. මේක අවබෝධ කරන්න මහාචාර්යවරුන්ටත් බෑ, කුඩා ආචාර්යවරුන්ටත් බෑ, මේ ඉන්න පිරිසටත් බෑ, මේ රටේ ඉන්න නොයෙකුත් පඬිත හාමුදුරුවන් වහන්සේලාටත් බෑ, ලෝකේ ඉන්න බොහෝ දෙනාටත් බෑ. මොකද මේ වෙලා තියෙන්නේ? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. මේ අවබෝධ කර හැකිනම් ඔහු සත්‍යය අවබෝධ කරනවා. ඔබ ගොඩක් දේවල් එකතු කරන්න පින්නතුනේ ආත්මයට නෙමෙයි, නුවණට, දැනුමට. දැනුම කවදාවත් නිවන් දකින්නේ නැහැ. එයා දැනුමම රැස් කරලා ඔහේ කතා කර කර ඉන්නවා. දැනුම කියන්නේ මෙමරි එකක්නේ. පැහැදිලි නේද පින්නතුනේ? දැනුම කියලා කියන්නේ යම් කිසි දෙයක් අපි ගබඩා කරගන්නවා. ගබඩා කරන්නේ මොනවද? සත්‍යද නැත්නම් සංකල්ප? සත්‍ය ගබඩා කරන්න ඕනේ. සත්‍ය ස්වභාවිකයි. සත්‍ය ගබඩා කරන්න අවශ්‍ය නැහැ. ඒ වචන විතරක් තේරුම් ගන්න මොන තරම් වටිනාකමක් දැනේද ඔබට? දැනුම විතරයි අපිට ගබඩා කරන්න අවශ්‍ය කරන්නේ. සංකල්ප, දෘෂ්ටි, සංකාර පමණයි අපිට ගබඩා කරන්න අවශ්‍ය කරන්නේ. සත්‍ය ගබඩා කරන්න අවශ්‍ය කරන්නේ නෑ. ඒක මොනතරම් හරබරද කියලා ඔබම කල්පනා කරන්න. සත්‍ය අපි ගබඩා කරන්නේ. එහෙමනම් අපි ධර්මය දැනුමට එකතු කරන කෙනෙක්ද මම? ආත්මයට, ජීවිතයට, ප්‍රත්‍යක්ෂතාවයට එකතු කරන කෙනෙක්ද? බලන්න ඔබ දැනුම දැනුමට එකතු කරනවද? ධර්මය ආත්මයට එකතු කරගන්න කෙනෙක්ද? උදාහරණයක් වශයෙන් කටුවක් ඇනිච්ච පුද්ගලයෙක්, එයා උත්සාහ කරන්නේ ඒ කටුව ඉවත් කරගෙන සුවපත් වෙන්න. ඒත් කටුවක් ඇනිච්ච නැති කෙනෙක් එයා පොතකින් ඉගෙන ගන්නවා කටුවක් ඇනිච්ච විදිය, ඒ කටුවක් ඉවත් කරන විදිය වෛද්‍යවරයෙක් වාගේ. ඒ දෙන්නෙක් නේද? එකෙක් ඉන්නවා මොනවා හරි ගෙඩියක් ශරීරයේ ඇති වෙලා ඒක ඉවත් කරගෙන සුවපත් වෙනවා. තව කෙනෙක් ඉන්නවා එයාට ගෙඩියක් නැහැ, එයා ගෙඩියක් ඉවත් කරලා හරි ඉවත් කරාම මෙන්න මෙහෙමයි කියලා හරි දැනුමක් ලබා ගන්නවා. ඒ දෙන්න දෙන්නෙක්. ඒ වගේම නිර්වාණයමයි, නිර්වාණයට යන මාර්ගයමයි, නිර්වාණ ස්වභාවයමයි කියලා දැනුවත් වෙන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා මට දැනුවත් වෙන්න ඕනේ මේ සසර දුකයි, මේ සසර වේදනාකාරය, මේ සසරෙන් මම නිදහස් වෙන්න ඕන, මේ හිතෙන් මම නිදහස් වෙන්න ඕන, මේ දුකෙන් මං නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරනවා. තමන් රහසේ විඳින දුක ඉවත් කරන්න ඕන කියලා හිතනවා. සමහර උදවිය හිතනවා රහසේ විඳින දුක, මේක තමයි ජීවිතේ, මේක තමයි හැටි, මනුස්ස ලෝකේ පුදුනා නම් මේම තමයි, ඒක එහෙම තිබුණාවි කියලා අපි උඩින් සතුට, ප්‍රමෝදය පෙන්නලා, බර්ත්ඩේ පාටි අරගෙන, අවුරුදු සමරලා, හැමෝටම කොහොම හරි අමාරුවෙන් හිනා වෙලා, තමගේ ආධ්‍යාත්මික දුක සදාතනිකයි කියලා හිතාගෙන ඉන්නව පෙනුතුනේ. පෙනුතුනේ මේ රටේ යුද්ධ හැමදාම තියෙනකොට, බෝම්බ හැමදාම පිපිරෙනකොට මං කාලයක් ගිහිල්ලා පස්සේ හිත හදාගත්තා රටක් කියන්නේ මෙහෙම වෙන්නේ නැති. ඇයි ඉතින් අපි ඉපදුණු කාලේ ඉඳලම පෙනුතුනේ යුද්ධනේ තිබ්බේ? රටක් කියන්නේ මෙහෙම වෙන්නේ නැති කියලා හිතාගත්තා. ඊළඟට ජීවිතය තුලත් අමුතු දුකක් තියෙනවා කාට. හාන් ඒක නිසා ඔබ කොහොමද හිතාගත්තේ? ජීවිතය කියන්නේ මේක තමයි. ජීවිතය කියන්නේ මෙහෙම තමයි. විඳවන්න ඕන. දුක් විඳින්න ඕන. මේ දුක මට වගේම අනිත් අයටත් ඇති මේක ඉතින් ස්වභාවය කියලා එහෙම ඒක විඳින්න විඳවන්න මතක තියාගත්තා. ඉතින් පිළිතුරු තථාගත ධර්මය අපිට මුණ ගැහෙනකොට අපිට කල්පනා වෙනවා නෑ නෑ මේක හැමදාම විඳින්න විඳවන්න නෙමෙයි මේක නිදහස් වෙන්න පුළුවන්. නැත්තන්ට එහෙම දැනලා තියෙනවද? හිතලා තියෙනවද? ඔව්. මේක නිදහස් වෙන්න පුළුවන්. මේක නිදහස් වෙන්න ඕන. මොනවද කරන්න ඕන? මං කෙටියෙන් එක වචනයකින් කිව්වොත් ඔබ තේරුම් ගන්නවද? ඒක වරදවා තේරුම් ගන්න නැතුව හරි විදියට තේරුම් ගන්නවද? ඒක පරම සත්‍ය වචනයක්. ඒක වරදවා ගත්තොත් සරල වැටහීමක් ආවොත් සරල දැනුමකින් උපකල්පනයක් කළොත් ඉතාම වැරදි. එය හරි විදියට තේරුම් ගත්තොත් ඉතාම නිවැරදි. ඔබේ දැනුම් මට්ටමින් සාමාන්‍ය එන පළවෙනි උත්තරේම ඔබ ගත්තොත් ඔබ වරදින්න පුළුවන් ප්‍රතිශතය 99.0% වෙනවා. එනිසා ඔබ 10 වෙනි උත්තරේ විතර ගත්තොත් තමයි ටිකක් හරි උත්තරයක් ඔබට ගන්න පුළුවන්. ටිකක් හරි උත්තරයක්. නිවන් දකින්න අපි මොකද මොනවද කරන්න ඕන? මුකුත්ම කරන්න ඕනේ නැහැ. මම මුලින් මතක් කළා පළවෙනි උත්තරේ ගත්තොත් ඔබ ඉතාම දුර්වලම උත්තරේ ගන්නවා 99.0% අනිවාර්යෙන් වැරදි උත්තරයක් ගන්න ඔබ කියලා. ඔබ 10 වෙනි උත්තරේ විතර ගත්තොත් ඔබ තුළ ගවේෂණය කරලා ඔබට යම් ප්‍රමාණයක ටිකක් හරි හොඳ උත්තරයක් ගන්න පුළුවන්. පුළුවන් තරම් ප්‍රායෝගික කරන්න, තේරුම් ගන්න, මහන්සි වෙන්න. ඔබේ ඇලීම් ගැටීම් වලට බලය සපයන්නේ නැතුව වාසය කරන්න. අපේ මානසික ස්වභාවයක් තමයි අපේ ඇලීම් ගැටීම් වලට අපි බලය ශක්තිය නිෂ්පාදනය කර කර ලබා දෙනවා. ඇලීම් ගැටීම් වලට බලය ශක්තිය නිෂ්පාදනය කරලා ලබා දෙන්නේ නැතුව වාසය කරන්න. කලින් වචනේ අරුතක් එකක් මොකවත් නොකර සිටීම කියන අරුත එතන අනිවාර්යෙන් තිබෙනවා. ඇලීම් ගැටීම් වලට බලය නිෂ්පාදනය කරන්න නැතුව ලබා දෙන්න නැතුව වාසය කරන්න. ඔබේ සිතුවිලි අතර ඔබ පොලිස්කාරයෙක් නම් ඔබ එකෙන් විශ්‍රාම අරගෙන විවේකීව වාසය කරන්න. එතනත් අර මුකුවත් කරන්න ඕනේ නැහැ කියන වචනේ අරුත තියෙනවා. හොඳට තේරුම් ගන්න, වටහා ගන්න, ප්‍රායෝගික කරන්න. හොඳයි සාදු. දවසක් අර එක මහත්මයෙක් ඇහුවා මේ බුදුහාමුදුරෝ උච්චර ගැඹුරු දෙයක් ඔකට හොයාගත්තද කියලා. මම හිතන්නේ ඔබටත් එහෙම හිතෙනවා ඇති. පිරිතුරු නිවන ගැන උච්චර කියන්න අමාරුද? ඇයි උච්චර වැල්වටාරම් කියන්නේ? ඇයි අපිට තේරෙන්නේ කියන්නේ නැත්තේ කියලා සමහර අයට ප්‍රශ්නයක් ඇති. කියන්නේ නැත්තේ නෑ, මේ හැම වචනකින්ම කියවෙනවා. ඔබට තේරෙන්නේ නෑ, ඒක අවබෝධ වෙන්නේ නෑ. දැන් සම්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම නිවන ගැන කියවෙනවා. ඈ අකාලිකෝ ධම්මෝ කියලා කිව්වහම නිවන ගැන කියවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි කියන එක අකාලිකෝ ධම්මෝ කියලා මතක් කරනකොටම නිවන ගැන කියවිලා අවසන්. ඒ නිසා නිවන ගැන දේශනා කරන්න අමාරුවක්වත්, ඒක කීමේ දුර්වලතාවයක්වත් එහෙම එකක් නැහැ පින්නතුරි. දැන් මේ අපි උත්සාහ කරන්නේ කියා දීමට එහාගේ අවබෝධය ඇති කිරීම සඳහා වන උත්සාහය පින්නතුන් ළඟ තියෙන්නේ. ඒකයි අපහසු. කියා දෙන්න අපහසු නෑ. ලෝකෝත්තරයි, මාගේ ධර්මයේ ලෝකෝත්තරයි කියනකොටම ඒක ගැන නිවන ගැන සම්පූර්ණ වාක්‍යයක් කියවෙලා අවසන්. ඒක නිවන සම්පූර්ණයෙන්ම කියවි අවසන්. එනිසා අපි හංගගත්ත දෙයක්වත් කියන්න ඇති දෙයක්වත් ගුරු මුෂ්ටියක්වත් එහෙම නැහැ. මේක අවබෝධ කරන්නයි අපහසු. නිවන ගැන හැම බුද්ධ වචනයකින්ම හැම ධම්මපද ගාථාවකින්ම කියවෙනවා. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියනකොටම නිවන ගැන කියවිලා අවසන්. ආයි වෙන මොකවත් අවශ්‍ය නැහැ. මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියන මේ වචනවලත් නිවන ගැන කියවි අවසන්. අවබෝධ කරවන්නයි අපහසුව. එතකොට අපි මේ ධර්ම දේශනා කරන්නේ අවබෝධ කරවන්න, යථාවබෝධ කරන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. මේක ප්‍රත්‍යක්ෂ කරන්න හරි අමාරු දෙයක් වෙන්න තුනේ. මහා බ්‍රහ්මයටවත් මහා ඍෂිවරුන්ටවත් හොයන්න බැරි වෙච්ච එකක් නෙමේ නිවන. මට මේක අපේ වයසක හාමුදුරු කෙනෙක්, ත්‍රිපිටක ධාරී වයෝ වෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලා නාරද ස්වාමීන් වහන්සේ වෙනි උත්තමයන් ඉන්න සමයේදී එකට ධර්ම දේශනා කරපු පිරිස අතර හිටපු ස්වාමීන් වහන්සේ නමක්. මගෙන් දවසක් අහනවා, ආයස්මතුන් දන්නවද බුදුහාමුදුරුව හැංගිමුත්තන් සෙල්ලම් කරා? මම දන්නේ නැහැ එහෙම එකක්. නෑ, මහා බ්‍රහ්මයා එක්ක හැංගිමුත්තන් සෙල්ලම් කරානේ. ඔව්. ඉතින් මහා බ්‍රහ්මයා කිව්වා, ඔබ සෑහෙන සරුවඥයි කියනවා නේද, මං හොයාගන්නම්. හැංගෙන්න මම හැංගෙන ඔබතුමා වහන්සේත් හොයාගන්න ඕන කියලා දෙන්න පොරොන්දු වුණා. ඉතින් මහා බ්‍රහ්මයා හැංගුණා හිමාල පර්වතේ ඔසවල තියලා ඒක මඩ වගුරක් හදාන ඒ මඩ යටත් ගිහිල්ලා ගෙම්බෙක්ගේ වේශයක් අරගෙන හැංගිලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගෙම්බා ඉන්න තැන දැකලා එයාගේ කණෙන් අල්ලලා ගොඩට ගත්තා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව අවස්ථාවක් දුන්නා. එහෙනම් දැන් මගේ වාරේ හරි ඇල්ලුවනේ, මමත් අල්ලනවා ඔබ වහන්සේ ඕන තැනක හැංගෙන්න මං අල්ලනවා කිව්වා. මහා බ්‍රහ්මයා කියන්නේ එයාට ඉතින් 32 තලයේම හොයන්න පුළුවන් කෙනානේ නේ. මේ කතාව නෙමෙයි ගන්න ඕන, මේකේ ධර්මය හොඳේ. හැංගෙමුත්තන් කළාද නැද්ද ප්‍රශ්නෙකුත් නැහැ. එහෙම කරන්න පුළුවන්ද ප්‍රශ්නෙකුත් නැහැ. මේකේ තියෙන ධර්මය ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට හැංගෙන්නේ කොහෙද? බුදුහාමුදුර හැංගුනේ කොයිද? හැංගුනේ දැන් මං කියපු කතාව මතකයිනේ. ඔව්, ඒ කියන්නේ කාගේද කොහේද? ඈ, මහා බ්‍රහ්මයාගේ ඇහි පිහාට හැංගුණා. දැන් බලන්න මේ කතාව, මහා බ්‍රහ්මයාගේ ඇහි පිහාට මත දුහුවිල්ලක් වෙලා සැඟවුණා. දැන් මහා බ්‍රහ්මයා බලනවා අගනිට්ටා බ්‍රහ්ම ලෝකේ බැලුවා. ඒ කොහෙවත් නැහැ. දිව්‍ය ලෝක වලත් බැලුවා, බ්‍රහ්ම ලෝක දාසේ ඕවත් බැලුවා, සතර අපායත් බැලුවා, මේ පෘථුවේ හැමතැනම බැලුවා, සත්ත මහා සාගරේමත් බැලුවා, හිමාල පර්වතේ පෙරලලා බැලුවා. කොහෙවත් නැහැ. බලන්න බැරිුනේ කොතනද? තවන්ගේ ඇහි පියාට උඩ බලන්න හිතුනේත් නැහැ, කල්පනා වුනේත් නැහැ. බුදුහාමුදුරු වැඩ හිටියද? බුදුහාමුදුරු කියලා මෙතෙන්දි සංකේතවත් කරන්නේ සත්‍ය. බුදුරජාණන් වහන්සේ කියලා මෙතන සංකේතවත් කරන්නේ නිර්වාණ අවබෝධය. මේකමයි ඔය මහා බ්‍රහ්මවරුන්ට වෙලා තියෙන්නේ. චෝදනා කරනවා නෙමෙයි. ඔය ඉන්නේ toy ඉන්නේ මහා බ්‍රහ්මයෝ තමයි. කොහොමද බ්‍රහ්මයෝ හොයාගත්තද? මහා බ්‍රහ්මයට හොයාගන්න බෑ. හැබැයි මහා බ්‍රහ්මයට හොයාගන්න විදිය කියලා දුන්නා. හැංගිලා හිටිය තැන. එහෙනම් තමනුත් මතක තියාගන්න, මහා බ්‍රහ්මවරු මේ ආනන්ද සායනාස දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උත්තම ශ්‍රී සත්‍ය ධර්මය, පරම ශ්‍රී සත්‍ය ධර්මය මෙන්න මේ වගේ එකක් කියලා ඒකෙන් තේරුම් ගන්න. බලන්න උන්වහන්සේ මේ කතන්දරයක් හැටියට මේක මතක් කළාට උන්වහන්සේ දැකලා හිටියේ නැහැ. 185ක් 90ක්ම කුසලයේ දිනු වෙනවා. හැබැයි උන්වහන්සේ පොතෙන් පිටේ මේ කියන එකක් කියලා පොඩ්ඩක් හැඟිච්ච ගමන් පොත අල්ලගෙන අර පදපරම භාවයට යනවා. උන්වහන්සේ කැමති නැහැ බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකයෙන් පිට ඇවිල්ලා බණ කිව්වොත් පිළිගන්න. තමයි ඒ සයින්නාසේගේ හැටි. බුදුහාමුදුරු හරි ඇවිල්ලා කිව්වොත් ත්‍රිපිටකේ මේ මේක වැරදි කියලා බුදුහාමුදුරුත් ප්‍රතික්ෂේපයි. අපේ හාමුදුරුවරුත් ඉන්නවා, අපේ ගිහියොත් ඉන්නවා. එහෙමනේ බුදුහාමුදුරු ඇවිල්ලා කිව්වා ත්‍රිපිටකේ සංශෝධනයක් මෙතන කරන්න ඕන, මෙතන මේ අකුර වැරදි කියලා බාරගන්න ලෑස්ති නෑ. ඒ කියන්නේ එච්චර අල්ලගන්න හොඳ නෑ. ඒ ත්‍රිපිටක ධර්මයේ තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ත්‍රිපිටක ධර්මයේ වරදක් නෑ. ඒක තේරුම් ගන්න අයගේ වරද්ද තියෙන්නේ. තේරුණා නේද? එක්කෝ ඒක දැනුමට සීමා වෙනෝ, අවබෝධයට ගෙනියන්නේ නෑ. එහෙම නැත්නම් ඒකට වෙන සංකල්පයක්, අරුතක්, මනස් යාතයක් දෙනවා. ඒක නිසා තමයි බුරුමේ ත්‍රිපිටකේ හඳුනගන්න පොඩි වෙනස්කම් තියෙනවා. තායිලන්තේ හඳුනගත්ත වෙනස්කම් තියෙනවා. වියට්නාමේ හඳුනගත්ත වෙනස්කම් තියෙනවා. ලංකාවේ හඳුනගත්ත වෙනස්කම් තියෙනවා. ඒක නිකායන් අනුව වෙනස්කම් තියෙනවා. ඒ වගේම ගුරුගෝල පරම්පරාව අනුව වෙනස්කම් තියෙනවා. ස්වාමින් වහන්සේගෙන් ස්වාමින් වහන්සේට තියෙන වෙනස්කම් තියෙනවා. තියෙනවනේ. තේරෙන්නේ ත්‍රිපිටකය ප්‍රකාශ කරන ඒ නිසා මතවාද කලකෝලහල ගොඩක් තියෙනවනේ. තේනවා. ඔය තර්ක ඔක්කෝම සංසිඳලා සියලු සාගරය අර සියලු ගංගාවල් එකම සාගරයට වැටෙන දවසට ඔය තර්ක සියල්ල සංසිඳෙනවා. ඒ මතවාද සියල්ල සංසිඳෙනවා පින්නතුනේ. ඔය විවිධ ගංගා. මේ විවිධ ගංගා ඇවිල්ලා මහා සාගරයට වැටුනහම එක එක තර්ක සංසිඳලා යනවා. දැන් ඉතින් ධර්මය හරි ලේසියිනේ. කොහෙද හැංගිලා ඉන්නේ? කොහෙද තියෙන්නේ නිර්වාණය? තමන් හොයන දේ කොහෙද තියෙන්නේ? අපිට තියෙනව නේද මනසේ මොලේ ඇතුලේ ඔය වගේ පොඩි යුනිට් එකක්, පොඩි හෙජමැටික් කෑල්ලක් තියෙනවා. ඕකෙන් තමයි බලන්නේ මේක. ඔන්න ඒකට තමයි අපි නුවණ කියලා කියන්නේ. ඕකෙන් බලනවා 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 බලනවා. ඕකට කියන්නේ ඉන්ද්‍රිය ඥාණය කියලා එකක් තියෙනවා. නුවණ කියලා එකක් තියෙනවා. ඕක දැනුම මුල් කරගෙන තියෙන්නේ. ඕක තියෙනවා නේද නිකන් මොලේ ඇතුලේ එහෙම පොඩි ගැජට් එකක්. අහුවෙන්නේ නැද්ද? කාටවත් අහුවෙනවා නේ. ඒකෙන් තමයි අපි බලන්නේ යම් යම් දේවල් සොයාගන්නේ. බලනවා බලනවා ඒකට. නමුත් ඒකට කියන්නේ ඉන්ද්‍රිය ඥාණය. ඒක ඇතුලේ ඇයි ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ? ඒ කොටසේ පින්නතුනේ ඉන්ද්‍රියන් වලින් ගත්තේ නැති දෙයක් තියෙනවද කියලා බලන්න. එතකොට ඉන්ද්‍රිය ඥානය කියන්නේ ඇයි කියලා හාමුදුරු ධර්මයේ ඇයි කියලා කියන්නේ කියලා තමන්ට තේරෙයි. පරිහරණය කරන ඒ නුවණ ඇතුලේ ඉන්ද්‍රිය සාපේක්ෂිතව ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂතාවයෙන් ලබාගත් දැනුමද නැද්ද කියලා බලන්න තියෙනවා. ඒකට කියන ඇහස් ඇසක් නුව නැස. මොකද්ද කියන්නේ නුව නැස? ඒ ඇසේ ඒ ඇස සත්‍ය ඇසක්ම නෙමෙයි. ඒක සම්මුතියද සත්‍යයක්. පරමාර්ථ ලෝකෝත්තර වශයෙන් ගත් කල ඒක සත්‍ය ඇසක් නෙමෙයි, ඒක මිත්‍යා ඇසක්. ඒ නිසා පඤ්ඤා විමුක්ත ප්‍රඥාවත් නිරෝධ කරනවා, විමුක්ත කරනවා ලෝකෝත්තර භවට යන. මේ බඹයක් පමණ ශරීරය ඇතුලේ ගොඩ ගහගන්න කිසිම දෙයක් අරගෙන ලෝකෝත්තර වෙන්න බෑ. ලෝකෝත්තර වෙන්නේ නෑ සත්වයෙක්, පුජ්‍යලයෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, උගතෙක්, නූගතෙක්, පෝසතෙක්, දුප්පතෙක්, ලස්සන කෙනෙක්, අවලස්සන කෙනෙක්, තා කවුද? තව ඕන තරම්. එහෙම කෙනෙක් ලෝකෝත්තර වෙන්නේ නෑ. දැන් තේරුණාද? තේරුණා නම් වැටහුණා නම් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ සත්‍ය ලෝකෝත්තර සත්‍ය අවබෝධ වීමට තමයි විද්‍යාස පහළ වීම, ආලෝකාස පහළ වීම කියලා කියන්නේ ඒක. දැන් අපි ආලෝකයේ දැන් ඉන්නේ නෑ නේ. අඳුරු ස්වභාවයක් තියෙනවා. ඒක කාටවත් එහෙම හිතෙන්නේ නෑ. මේ පුතජන ලෝකේට අඳුරක ඉන්නේ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් මග නොමග නොදැන දුවන ගතියක් තියෙනවා. පුංචි දෙයක් වෙනතුනේ අඳුරේ උන අඳුරේ සොයාගන්න බැරි ගතියක් පමණයි තියෙන. දැන් අපි හිතමුකෝ වෙනතුනේ එක පාරට අපිට විදුලිය නැති වුණොත් රාත්‍රී අන්ධකාරයේ විදුලිය දල්වාගෙන ඉන්න වෙලාවක විදුලිය නැති වුණොත් අපිට නැවත ආලෝකයක් දල්වා ගැනීම සඳහා ආලෝකයක් වැටෙන්නෙත් නැත්නම් එතරම් අපි ටිකක් අසීරු වෙනවා අපේ තව විදුලි ආලෝකයක් නිර්මාණය කරගන්නකම් ඒක සොයා ගන්න. හැබැයි අපි ඒ දක්වා ගමන් කරන්න අපේ මේ කකුල් දෙක පුටු වල ටීපෝ වල අතන මෙතන වද්දගෙන ගිහිල්ලා තමයි විදුලි පන්දමක් සොයා ගන්න. හැබැයි ඉතින් හිතන අයියෝ මම මෙතන එකපාරට ගන්න තිබ්බ කියලා. ඒක තමයි අඳුරේ ස්වභාවය. එතකොට පින්නතුනි මේ ලෝක සත්‍යයට වෙලා තියෙන්නේ බොහොම සරල දෙයක් තියෙන්නේ හොයාගන්න. හරිම සරලයි. ඒත් ඉතින් හොයාගන්න බෑ. ඒකට හේතුව අඳුරේ තමයි. එයාගේ ආලෝකය දැන් බුදුරජාණන් වහන්සේ තුල මහා ආලෝකය තිබුණත් පුජ්‍යලයා තුල අඳුර නම් තියෙන්නේ. එයා තුල ආලෝකය එයා තුලින්ම දල්ව ගන්නවා මිස බුදුහාමුදුරන්ට ඒක දල්වලා දෙන්න බෑ. දල්ව ගන්න උගන්වන්න පුළුවන්. ඉතින් අර තනියම ගිහිල්ලා තැන් තැන් වල ගිනි පෙට්ටියක් දාන්න නැතුව හොයනවට වැඩිය අපි උදව්වක් කරනවා මෙන්න මෙහෙමයි තමා තුල ආලෝකය දල්ව ගන්න කියලා. දැනුම රැස් කරන්න එන කෙනෙකුට පින්නතුනි මේ භාවනා වැඩසටහන් රසවත් නැහැ. එයාටන්ට හැමදාම සංඛාර තියෙන්න ඕන, පොත්වල ලියන්න ඕන, ඔළුවේ ගොඩ ගහ ගන්න ඕන, පෙළට අංක පෙළට ඔක්කොම තියෙන්න ඕන. ඒ අයට රසවත් නැහැ. හැබැයි ජීවිතේ තමන්ට දැනෙන දේවල් හිස් කරගෙන, නිදහස් කරගෙන, අතහැරගෙන යන්න ඕන කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් අන්නේ උදවියට මේ දහම රසවත්. ආත්මයට ධර්මය එකතු කරන අය පමණක් මේ ධර්මයේ අසත්වා. දැනුමට ධර්මය අහන අය ඉන්නවනම් ඒ දැනුම උපරිමයට යන්න. එතකොට යම්කිසි දවසක ඔබට හිතේවි දැන් දැනුමට ඇති ධර්මය දැන් ආත්මයට අවශ්‍යයි කියලා. ජීවිතයට අවශ්‍යයි කියන්නේ මේ වචන වලින්. මේ වචන ඕනම කෙනෙකුට ඕනම විදියට නිර්වචන කරන්න පුළුවන්. එහෙත් ඔබට ඇතිවෙන නිර්වචනය නෙමෙයි ස්වාමින් වහන්සේ එතුලින් සැබවින්ම නිර්වචනය කළේ කුමක්ද යන්න පිළිබඳව ලොකු අවධානයකින් අහන්න ඕන. එතන ආත්ම කතාවක් කියනවා, ආත්මයකට ධර්මය එකතු කරනවා කියලා. නමුත් ඒව හුදු වචන විතරයි. මේ වචන කිසිවක සත්‍යයක් ගැඹිලා නැහැ. ඒවා තුළ මා දක්වන ආකල්පය සහ දර්ශනය කුමක්ද යන්න පිළිබඳව කල්පනා කරන්න ඕන. ඔබ හුදු දක්වාගත් ආකල්ප සංකල්ප එක්ක පමණක් කලපගන්නේ නැතුව, නැත්තම් වචනත් එක්ක ගලපන්න ගියොත් ඔබේ අරුතට අනුවයි ඒක ඔබට ගැලපෙන්නේ. එහෙම වුණොත් වැරදි වෙන්න පුළුවන්. නිදහස පුරුදු කරන්න, නිදහසට පුරුදු වෙන්න. වේදනාවෙන් තොරවීම පුරුදු වෙන්න. කාලයෙන් නිදහස් වීම පුරුදු වෙන්න. තරණය කරන්නෙත් නැත්නම්, රැඳී සිටින්නෙත් නැත්නම් බලය අනවශ්‍යයි. අවශ්‍යද අනවශ්‍යද? රැඳී සිටින්නෙත් නැත්නම් තරණය කරන්නෙත් නැත්නම් මේ ඕඝතරණ සූත්‍රයට අනුව බලය අනවශ්‍යයි. මා දක්නා විදිය බලන්න ඔබට ගලපාගෙන ඒක එසේද නැද්ද කියලා විමසා බලන්න එහි යථාර්ථය. රැඳී සිටින්නව නම් බලය අවශ්‍යයි. තරණය කරනව නම් බලය අවශ්‍යයි. රැඳී සිටින්නේ නැත්නම් බලය අනවශ්‍යයි. තරණය කරන්නේ නැත්නම් බලය අනවශ්‍යයි. පුළුවන් නම් ඒ තර්කය බිඳින්න පුළුවන් හයියක් තියෙන කෙනෙක් ඉන්නව නම් බිඳලා පෙන්වන්න ඕන. එතකොට මාත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මාත් හරි සන්තෝෂෙන් ඉන්නවා. ප්‍රතික්ෂේප කරන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඊට වඩා හොඳ දෙයක් කියන්න කිව්වහම දන්නේ නැහැලු. මම බලාපොරොත්තු වෙන ප්‍රතික්ෂේපය නෙමෙයි, ප්‍රතික්ෂේප කරනවා නම් එතන තියන්න පුළුවන් ඊට වඩා හොඳ එකක් ගේන්න ඕන. අපි ඉන්න කට්ටිය මල් පෝච්චි ටික කුඩු ගන්නවා. ඊට වඩා හොඳ මල් පෝච්චියක් ගෙනල්ලා තියන්න දන්නේ නැහැ නේ. එනිසා ඒක බිඳිනවා නම් ඊට වඩා හොඳ දෙයක් එතන තියන්න ඕන. රැඳී සිටින්නේ නැත්නම්, රැඳී සිටිනවා නම් බලය අවශ්‍යයි. රැඳී සිටින්නේ නැත්නම් බලය අනවශ්‍යයි. තරණය කරනවා නම් බලය අවශ්‍යයි. තරණය නොකරනවා නම් බලය අනවශ්‍යයි. ඒ නිසා අපි කිව්වා ඉන්ද්‍රියට බලය දෙන්න එපා, වේදනාවට බලය දෙන්න එපා, ඇලීම් ගැටීම් වලට බලය දෙන්න එපා, ලෝකයට බලය දෙන්න එපා. ලෝකෝත්තර වන්න, නිර්වාණ භූමියට පත්වන්න.
හොඳයි සාදු.
මෙහිම අවකාශයක් කාලයක් දෙන්නේ ඔබට විදර්ශනා කරන්න, භාවනා කරන්න. ඔබට භාවනාව පහසුද අපහසුද, ගැටලු සහගතයිද, නිරවුල්ද? බොරු කියන්න එපා, ඇත්ත කියන්න ඕන. සයින්හස සතුට වෙන්න හොඳ නෑනි. භාවනාව පහසු කියනවා පහසුයි, සයින්හස පහසු. නිරවුල් ඔව් අපෝයෝ හොඳින් තේරෙනවා. එහෙම කියන්න එපා. වෛද්‍යවරයට බොරු කරන්න එපා. වෛද්‍යවරයා හිරිවැටෙන්න බේතක් ගාලා පොඩි කට්ටකින් ඇනලා අහනවා දැනෙන්නේ නැද්ද කියලා. නිකන් බොරුවට කිව්වොත් දැනෙන්නේ නැහැ කියලා වැඩේ පටන් ගන්නවා. ශල්‍ය කර්ම කපනවා හිරි වැටෙන්නේ නැතුව. තේරෙනා නේද? එසම් වෛද්‍යවරයාට, මේ කර්මාචාර්යන් වහන්සේට, බුදුහාමුදුරන්ට බොරු කියන්න එපා. විවෘත මනසින් වැඩ කරන්න ඕන, බොරු කියන්න එපා. එහෙමයි. තමන්ට තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා අහන්න බලන්න. ඔබ ඇත්තටම සත්‍ය සොයා යන කෙනෙක්ද? මනුස්ස ජීවිතේ වටිනාකම දන්න කෙනෙක්ද? තමා තමාගෙන් අහගන්න ඕන ප්‍රශ්න නේද? මම මගෙන් අහන්න ඕන ප්‍රශ්න. මනුස්ස ජීවිතේ වටිනාකම දන්න කෙනෙක්ද? මම නිර්වාණ සත්‍ය සොයා යන කෙනෙක්ද? මම මේ ජීවිතේ මනස දුකයි කියලා තේරුම් ගත්ත කෙනෙක්ද? ඒ දුකෙන් එතර වෙන්න මඟ සොයන කෙනෙක්ද? මට ඇත්තටම ධර්මය අවශ්‍ය කරන්නේ කුමන ප්‍රමාණයකින්ද? එක එක ප්‍රමාණයෙන් තමයි ධර්මය අවශ්‍ය කරන්නේ. හරියට ධනෙ වගේ තමයි. එක එක එක්කෙනාට ඕන කරන්නේ එක එක ප්‍රමාණයෙන් නේද ධනෙ? තේරුණා නේද? එක්කෙනෙකුට ධනෙ ඕන මේ රටේ ඉන්න පෝසත්ම 10 දෙනා අතරට යන්න. තව එක්කෙනෙකුට ඕන පෝසත්ම කෙනා වෙන්න. තව එක්කෙනෙකුට ඕන ලෝකෙම ඉන්න පෝසත්ම කෙනා ධනවතා වෙන්න. තව එක්කෙනෙකුට ඕන දරුපවුලයි අපි කට්ටියට ජීවත් වෙන්න තිබුණාම ඇති කියලා ධනය. තව එක්කෙනෙකුට ඕන එච්චර ඕනක් නැහැ අද කාලේ ජීවත් වෙන්න තිබුණා ඇති කියලා ධනය. අන්න ඒ වගේ තමයි පෙනුනේ. ධර්මයත් ඒ වගේ තමයි ජීවිතේට එක එක්කෙනාට ඕන කරන්නේ. දැන් අපිට ඌමනා කළා පෙනුනේ ඇත්තටම මොකද්ද මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය? ඇත්තටම මේක කොහේ හරි තියනවද කියලා අවබෝධ කරගන්න. නමුත් මම මෙහෙම කිව්වයි කියලා මම මාව දාන්න එපා. අර ඔයගොල්ලන්ගේ අර මොනවද කැටගරි හතරක් තියෙනවනේ, ඒකට දාන්න එපා මාව. පාඩුවේ ඉන්න දෙන්න. මේ මගේ ධර්මයේ තියෙන්නේ මනසින් නිදහස් වෙන්න මිසක් මේ මවාගත්ත සංකල්ප අතර හිර වෙන්න ඵලයක් ගන්න නෙමෙයි. එහෙම බලාපොරොත්තු වෙන ධර්මය හොයන්නත් එපා. මම සෝහානුත් නෑ, සකදාගාමිත් නෑ, අනාගාමිත් නෑ, අරිහෙතුත් නෑ, පුතජ්ජනත් නෑ. මගේ ගෝලියොත් එහෙම තමයි. ඒගොල්ලොත් ඒ තත්ත්වයට තමයි යන්නේ. ඒගොල්ලෝ රහත් වෙන්නෙත් නෑ, අනාගාමි වෙන්නෙත් නෑ, සකදාගාමි වෙන්නෙත් නෑ, සෝවාන් වෙන්නෙත් නෑ. පුතජ්ජන ගමෙන් අයින් කරලා දාන. මොකද ඒක තියෙනවනේ දැනට. අර ආපු නැති ටයිටල් නේ. මේක තියෙන ටයිටල් එකනේ, ඒකෙන් අයින් කරලා දෙනවා. එච්චරයි. අර හතරට දාන්නේ නෑ. ඒ හොඳටම ඇති නේද? පුතජන කමෙන් අයින් වුණාම හොඳටම ඇති නේ. ඒ හොඳටම ඇති. බුදුවරයන් වහන්සේලා කොයි වගේද කියලා චිත්‍ර ශිල්පියෙකුට හිතනවා වගේ තමයි අපි මිනිස්සුන්ටත් හිතලා දෙන්නේ. නේද? චීන චිත්‍ර ශිල්පියට හිතනවා බුදුහාමුදුරුවන්ගේ කම්බුල දෙපැත්තෙන් රවුල් ගස් දෙකකුත් තියෙන්නේ නැති කියලා. ඉතින් මිනිහා රවුල් ගස් දෙකකුත් දානවා. ඒ චීනට තියෙනවනේ රවුල් ගස් දෙක. වැඩි රවුල් නෑ ඒගොල්ලන්ට. රවුල් ගස් දෙකයි තියෙන්නේ. ඉතින් ලංකාවේ උදවියට හිතෙන විදිහට ලංකාවේ හදලා තියෙනවා රවුල ඇත්තෙම නෑ. රවුල කපලා. ඇත්ත අද බුදු වුණා කියලා කෙනෙක් කවුරු හරි ආවොත් කොණ්ඩේ බවා ගත්ත කෙනෙක්, කොණ්ඩේ දිග එක්කෙනෙක් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. කොණ්ඩේ උඩ මුදුනින් බැඳලා තිබුණු ඒත් අපි පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරු කොණ්ඩේ බැඳලා. එයා කොණ්ඩේ බැඳලා නේ ඉන්නේ උඩ. මවාගත්ත රහතන් වහන්සේලා, මවාගත්ත මාර්ගඵල, මවාගත්ත බුදුවරු හොයනවා. ඕවත් වැටෙන්නේ සංකප්ප රාගෝ කියන ගණේටම තමයි. තමන් නිවෙන්න යෝ ධම්මං පස්සතේ සෝමං පස්සතේ. ඒකයි බුදුහාමුදුරන්ගේ උපදේශය. බුදුන් දකින්න බෑ, රැයක් ගත කරනවා එකම අවන්හලේ මේ හිටියේ බුදුහාමුදුරුවෝ කියලා දන්නේ නෑ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවනේ නේ, ධර්ම දහම් පොතපතේ තියෙනවා. බුදුහාමුදුරු මුණ ගැහෙනවා මේ බුදුහාමුදුරුද කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රහතන් වහන්සේලා අතර මාරු වෙනවා ඒ බුදුහාමුදුරුද මේ බුදුහාමුදුරුවද කියලා හොයාගන්න බැරි වෙන අවස්ථා රූපෙන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි රූපෙන් හොයාගෙන ගියොත් බුදු කෙනෙක් බුදුහාමුදුරුවෝ ඒකාගේ කරන එකක් නැහැ. ධර්මයෙන් හොයාගෙන යන්න, ත්‍රිපිටක ධර්මයෙන් හොයාගෙන යන්න, ඒක හරියට හොයාගෙන යන්න. ධර්මයේ වැරද්ද නැහැ, ධර්මයේ හරි. ධම්මපදයේ වැරද්ද නැහැ, ධර්මපදයේ හරි. ඒක තේරුම් ගන්න මනුස්සයා තුළ තමයි අඩුපාඩුව තියෙන්නේ. තේරුම් ගන්න අපහසු නැහැ, සරල වැඩි. ඔබට හිමාල පර්වතයේ දකින්න එකද ඔබේ ඇසෙන් අමාරු? පුංචිම පුංචි දියමන්ති කෑල්ලක් බිම වැටුණොත්ද දකින්න එක අමාරු නේද? පුංචිම පුංචි දියමන්ති කෑල්ලක් වැටුණොත් ඒක තමයි දකින්න අමාරු. ඒක හොයාගන්න බෑ. හිමාල පර්වතයේ දකින්න ලේසි, අර ගොඩාක් ඉර දකින්න ලේසි. ඒ නිසා තමයි මේක ඉතාම සරල සියුම් කාරණයක් කියලා කියන්නේ. ඉතින් මට දන්න විදිහට මම තේරෙන විදිහට දේශනා කරන ඔබත් තව විමසා ඒක තේරුම් ගද්දි මහන්සි කරන්න, මහන්සි වෙන්න. දැනගන්න නෙමේ අපි මේ උත්සාහ කරන්නේ, අවබෝධ කරන්න කියලා. ඒක තේරුම් අරගෙන මහන්සි වෙන්න. අවබෝධයේ පිණිස ප්‍රශ්න කරන්න, දැනුම පිණිස නෙමේ, අවබෝධයේ පිණිස, ප්‍රත්‍යක්ෂතාවයේ පිණිස, ආත්මයට ධහම එකතු කර ගැනීම පිණිස. නිවන ගැන දැනගන්න ලොකු දෙයක් නැහැ කියලා දැන් දේශනා කරන්නේ නේ. අකාලිකෝ ධම්මෝ කියනකොටම නිවන ගැන කියවෙලා ඉවරයි. සබ්බේ සංඛාරානිච්චා කියනකොටම නිවන ගැන කියවෙලා ඉවරයි. චේතෝ විමුක්ති කියනකොටම නිවන ගැන කියවෙලා ඉවරයි. සංඛාර නිරෝධෝ කියනකොටම නිවන ගැන ඉවරයි. විඥාන නිරෝධෝ කියනකොටම නිවන ගැන ප්‍රකාශ වී අවසන්. ආයි ඒක දැනගන්න මොකවත් නැහැ. දැන් වෙන මොනවා හරි දැනගන්න මහන්සි වුණා නම් දැන් දැනගැනීමත් හැරලා දාන්න. දැන් අවබෝධය වෙනස, ප්‍රත්‍යක්ෂතාවය වෙනස මහන්සි වෙන්න. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ අපේ ඇඟ ඇතුළට ඒ කියන නිදහස දැනෙන්න ඕන. නිර්වාණය කියන්නේ නිදහසක්. අකාලික බව කියන්නේ නිදහසක්. පැහැදිලිනේ? ඒ නිදහස අපි තුල දැනෙන්න ඕන, අපේ ඥානය තුල දැනෙන්න ඕන. ඒක දැනුණයි කියලා ඉතින් පින්නතුනේ අපේ අර භෞතික මොලේ තියෙන ප්‍රශ්න ටික නැති වෙන්නේ නැහැ. ඒවා තියෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රශ්න දේශනා ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනකොට මේ බුදුරජාණන් වහන්සේ හොඳ උදාහරණයකින් කියලා දෙනවා. මහණෙනි, මේ පුංචි ගල් කැටේ මේ බලන්න. ඔව් ස්වාමීනි, පේනවා. මේ ගල් කැටේද විශාල, හිමාල පර්වතයේද විශාල? ස්වාමී, හිමාල පර්වතයේ අතිශයින්ම විශාලයි. ගොඩාක් ප්‍රදේශවලට පේන කන්දක් නේ. ඉතින් ඒ නිසා ඒක උදාහරණයට ගන්නවා. මේක ස්වාමීනි කුඩයි, ඒක සම කරන්න බෑ. දහස් ගුණයකින්ද, ලක්ෂ කෝටි ගුණයකින්ද මේක සම කරන්න බෑ. මේක කුඩයි. හා, මහණෙනි, තොපට තියෙන ප්‍රශ්නේ මේ පොඩි ගල් කැටේ වගේ දේවල්. මේ පුහුදුන් ලෝකේ සත්‍ය නොදකින අයට තියෙන ප්‍රශ්න අර හිමාල පර්වතේ වගේ. අපි හිතාගෙන ඉන්නවා මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය හරි සැපෙන් ඇති කියලා. නෑ, මානසික පීඩා විඳවනවා කියන්නේ කෙලවරක් නැතුව. ඔවුන්ට නතර වෙලා එක මොහොතකවත් ඉන්න බෑ. වැඩ කරන්න ඕන. නතර වෙලා මනස දිහා බැලුවොත් පිස්සුයි වගේ. නින්ද යනකොට අනිවාර්යෙන් මොනෝහරි මද්‍රව්‍ය ටිකක් බීලා සිහි නැති වෙලා නිදා ගන්න ඕන. නැත්තම් පෙත්තක් බීලා නිදා ගන්න ඕන. මොකද හේතුව තමන්ගේ හිතේ ඒ තරම් වේගවත් ගැටලු තියෙනවා. දැන් ගොඩක් අය කියනවා නේද, වැඩට ගියපු දවසට හරි ලේසි, නිකන් ඉන්න දවසට පිස්සු වගේ කියලා. ඒකට හේතුව මනසත් එක්ක කනෙක්ට් වෙන්නේ දාට සම්බන්ධ වෙනවා. ඉන්න බෑ. හැබැයි යන්නේ මනසම හඳුනගෙන තමයි නිරවුල් කරගෙන තමයි හිත හදා ගන්න ඕන. එතකොට කට්ටිය අහන්නේ හාමුදුරු කොහොමද තනියෙන් ඉන්නේ, පාළුවේ ඉන්නේ, කුටියකට වෙලා ඉන්නේ, කොහොමද ගල් කුටියකට වෙලා තනියෙන් ඉන්නේ කියලා අහන්නේ. මොකද හේතුව ගිහි ජනතාවට පාඩුවේ ඉන්න එක, නිදහසේ ඉන්න එක අමාරු වැඩක්. ඉතින් අර හිත සුද්ධ කරගත්තොත් ඒක තරම් සුන්දර දෙයක්, ලස්සන දෙයක් මොකවත් නැහැ පින්නතේ. දැන් හාමුදුරුවම ප්‍රශ්න මතු කරනවා, හාමුදුරුවම උත්තර දෙනවා, ආයි ප්‍රශ්න මතු කරනවා, ආයි උත්තර දෙනවා. අපේ පින්නතුන් අහගෙන ඉන්නවා. ඒවට වටිනාකමක් දෙනවනම්, ඒක ගැන හිතනවනම්, ඒවයි ගම්බීර අරුත් සොයා යනවනම් ඔබෙත් නුවණ වැඩෙනවා, ප්‍රඥාව, සතිය, සමාධිය තීව්‍ර වෙනවා, තමා ප්‍රත්‍යක්ෂ වූ කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රත්‍යක්ෂ වූ කෙනෙක් බවට පත් වෙනකොට පින්නතුනේ සතර අපායට ඇදගෙන යන ගති අඩු වෙලා යනවා, නැති නැත්තටම නැති වෙනවා. අපි තුල තියෙන ආත්ම දෘෂ්ටිය මෙතනින් එලවල දැම්මොත් සතර අපායට යන ගති නැති වෙනවා. අර සාපේක්ෂිත මාර්ගඵලලාභින් එක ගලපන්න යන්න එපා. නේ මම මාර්ගඵලයක් නේද මේ ලැබලා තියෙන්නේ කියලා ඒව ආරූඪ කරගෙන යන්න එපා. ඒ ආත්ම දෘෂ්ටිය මෙතනින් දුරු කළයි කියලා එයා හොඳ මිනිස්සෙක්. එයා සාමාන්‍ය විදියට ජීවත් වෙන්න සම්මුති විදියේ දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. දුක අඩු කරගත්ත ආධ්‍යාත්මික දුක නැති කරගත්ත නෙමෙයි අඩු කරගත්ත උත්තමයෙක්. දැන් රහතන් වහන්සේලාට දුක් නැද්ද? තියෙනවා. උන්වහන්සේලා සාපිපාසාදී වේදනාවන් වලට පත් වෙනවා. මේ ග්‍රීස්මෙට, උෂ්ණෙට වතුර ටිකක් නාන්න නැති වුණාම ඇති වෙන පීඩණයට පත් වෙනවා. දාන ටික නැති වුණාම ඇති වෙන පීඩණයට පත් වෙනවා. අපහසුතාවල තියෙනවා. හැබැයි ඒක මානසිකව නෙමෙයි, යම් පැවැත්ම තුළ ඇති වෙන පීඩනයක්, දුකක් තියෙනවා. නැත්නම් නින්දා ගැරහුණු ලබනකොට ඒකනේ ආනන්ද හැඳුරු කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි මේ අතහැරලා වෙන පළාතකට යන. මතක තියාගන්න පින්තුනේ මේ ධර්මයේ දේශනා කරද්දී මේ බුදුහාමුදුරුවන්ට සුන්දර මල්යහන් පාවඩ උඩ තිබුණේ නැහැ ජීවිතේ. උන්වහන්සේ වඩින පළාතේදී ගල් මුල් වලින් ගහලා එලෙව්වා. දැන් ඔය ඇත්තන්ට ආරංචි වුණොත් ආනන්ද හැඳුනන හරේ බණ කියන්න ගිහිල්ලා කාට්ටියම වාහනේට ගල් ගහලා එලෙව්වා කියලා කියලානේ. එතකොට හිතන්නකෝ බුදුහාමුදුරු ආරක්ෂා සහිත වාහනයක මොකවත් නෙවෙයි ඉන්නේ. අපිට නම් ඕක එන්න බැරිය රුම් ගාලා ගල් ගෙඩි වලින් ගහනකොට දුවන්නේ. ගල් ගෙඩි වදින්දි හිමින් වදින්න වෙනවා. එහෙම දුන්නු ශාසනයක් මගේ බුදුහාමුදුරුවන්ට තිබුණනේ පුදුම කරුණාවක්. ඒ කරුණාව මිනිස්සු තේරුම් ගත්තේ ආගම් ප්‍රචාරය කරන්න එනවා, ආගමට බඳ ගන්න එනවා නේද? කාන්තාව කල්පනා කර අපේ මිනිස්සු දැහැගෙන ගිහින් මහාන කරගන්න, එයාගේ සංවිධානය ලොකු කරගන්න හදනවා. ඈ ප්‍රත්‍ය අපේක්ෂාවෙන් හැමතැනම මහා පන්සල් හද හද යනවා. එහෙම හිතන්න ඇති. ඒකයි එහෙම කරුණාවක් පෙන්වතුනේ අපි කාටවත් පිහිටන්නේ නැහැ. ඒ බුදුහාමුදුරන්ට පිහිටපු කරුණාව අපි කාටවත් පිහිටන්නේ නැහැ පෙන්වතුනේ. ඒකයි කියන්නේ අර මව්වරු දාහකගේ කරුණාව මුසු කළත්, පියවරු දාහකගේ කරුණාව තමන්ගේ දරුවට, වෙන කෙනෙකුට නෙමෙයි, දරුවට තියෙන එක කෙරෙහි පවා ගොනු කළත්, ජනතාවට තිබුණු සමස්ත ලෝකයේ සත්වයාට තිබුණු කරුණාව බුදුහාමුදුරන්ගේ වැඩි කියන්නේ ඒකයි. දැන් අපේ උදවියත් කරුණාව තියෙනවා තමන්ගේ දරුවට හැමෝම. ඉතින් එහාට නෑ. ඉතින් එහාටත් යම් ප්‍රමාණයක තියෙනවා. නමුත් ඒ තරම් නැහැනේ. ඒක තමයි මානව සත්ත්ව ස්වභාවය. කවුරුත් එහෙමයි, අපිත් එහෙමයි. එහෙමයි. ඉතින් බුදු කෙනෙක්ගේ තිබුණා ඒ තරම් කරුණාවක්, ඒ තරම් දයාපන්න භාවයක්. ඒ නිසා තමයි පින්වතුනි අපිට මේ අපිට නිවෙන්න ලැබුණේ. මේ අපි මේ විනෝදෙට මහාන වුණා නෙමෙයිනේ පින්වතුනි. දැන් ධර්මයේ තේරුම් ගත්ත නිසා දැන් සතුටින් තුනුව සරණින් ඇද ඉන්නවා. නමුත් අපි විනෝදෙට මේ මහාන වුණා නෙමෙයි. ඇත්තටම මේ විශාල පීඩනයකින් අපි මහාන වුණේ. මහාන වෙන්නේ ආවේ පීඩනයකින්. ඔළුවෙන් ගින්දර මතුවෙද්දී ආවේ මම. ඒක ස්වභාව ධර්මයෙන් ඇති වෙච්ච තත්ත්වයක්. එතකොට එහෙම ඇවිල්ලා භාවනාවල් හොයාගෙන හොයාගෙන හැම තැනම සංවාද විවාද කරගෙන පොතපත අතරේ, මිනිස්සු අතරේ, ධර්ම කරුණු අතරේ ජීවිතේ හෙව්වා, සත්‍ය හෙව්වා. ඉතින් ඔබට එහෙමම නැතුව ඇතේ. ඔබට එහෙමම දුක දැනෙන්නේ නැතුව ඇතේ. ඒ දුක තමයි පින්නතුනේ අපේ සැලකිල්ල වැඩි කරන්න, පීඩනය වැඩි කරන්න, මේ සසරින් එතර වෙන්න. ඔබ භාවනා කරගෙන යනකොට මාරය කියනවා, මොකට බය වෙනවද අනේ නුඹ, උඹට ලයිෆ් ඉන්ෂුරස් තියෙනව නේද? ඔව් තියෙනවා. මලොත් කීයක් හම් වෙනවද? ලක්ෂ 10ක් හම් වෙනවා. පෙට්ටිය ගන්න පුළුවන්. නැත්තම් කෝටියක් හම් වෙනවා. තේරුණා නේද? මන් දන්න මහත්තයගේ කෝටි 10කට ගොඩ රක්ෂණයක් දාලා දෙන්නලා. රක්ෂණ කාර්යය එදා සල්ලි දාලා තිබිලා නැහැ. ඒක කල්පිරලා ගිහිල්ලා පස්සේ රස්සනේ හම්බුනේත් නැහැ. ඉතින් ඒ වගේ තියෙනවා. මාරය මතක් කරනවා මේ මෙච්චර තියෙනවා, උඹ බය වෙන්න එපා. හා හා මං එහෙනම් බය නැතුව ඉන්න. ඔව්. උඹට ගෙවල් දොරවල් තියෙනවා, බය වෙන්න එපා. හොඳයි. දැන් ලෙඩට බය වෙන්නෙත් නැහැ. යාන වාහනක් තියෙනවා. තමට ඇති වෙන ආර්ථිකයක් තියෙනවා. බය වෙන්න එපා. ඔබේ අභිමානෙන් හිටපන්. නොබේ කියලා මේ හැමදේම හිතාගෙන හිටපන්. ඔය ශරීරය මගේ, ඒ වුණාට නොබේ කියලා හිතාගෙන හිටපන්. කවුද මේ කියන්නේ? මාරය ඇවිල්ලා කියනවා, ඕක මගේ, ඒ වුණාට කවන්නේ නැහැ, ඔයාගේ කියලා හිතන් ඉන්න. ඕවට මාරයට උත්තර දෙන්න පුළුවන් අයට විතරයි ආධ්‍යාත්මයෙන් අතහැර ගන්න පුළුවන්. හිතෙන් යම් යම් දේවල් අත්හැර ගන්න පුළුවන්. දැන් මේ අපි පින්නතුනි, මම මේ දායකයව පහදව ගන්නවට වඩා මං හරිය දක්ෂයි දායකයව අපහදව ගන්න. ඒකට වෙනම දක්ෂතාවයක් තියෙන්න ඕන. ඔය ඇත්තන්ට තියෙනවද ඒ දක්ෂතාවය? අපෝයි නෑ. ඔය ඇත්තන්ට ඒක නෑ. ඔයගොල්ලෝ බලන්න, යාළුවෙක් කොහොමද හැමදාම තියාගෙන ඉන්නේ, කොහොමද තරහ කරගන්න නැතුව ඉන්නේ, කොහොමද නේ? මං හරිය දක්ෂයි ඕන කෙනෙක් අපහදව ගන්න. එහෙමනේ මං කල්පනා කරලා ප්ලෑන් කරලා අපහදව ගන්නවා. මොකද අපහදව ගත්තේ නැත්තම් පුළුවන් ද ගිහි සමාජයෙන් බේරිලා ඇවිල්ලා මහාන වෙන්න? බෑ. දැන් මහාන වෙන දවසේ ආව මහාන පින්කමට අපේ ඥාති ආවා. මං දැනගත්ත දැන් මේගොල්ලෝ නාහෙන් අඬන කට්ටිය කියලා. මං ඒගොල්ලෝ දිහා බලන්නේ නැතුව අහක බලන් ගියා. ලගියවල බලන්න අපි දිහා දැන් බලන්නෙත් නැහැ. එතකොට එතනම අපේ හැදෙනවා. එලිසි. හා අපහදව ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ කාලේ ගෑල්ල මේ කිටිය මගේ පස්සෙන් එන. මම කල්පනා කරා මේක කොහොමද අපහදව ගන්න කියලා. අපේ නායක හඳුරගේ සුරුට්ටුවක් තිබිලා පත්තු කොල්ල අරගෙන ගිහිල්ලා ඉවරලා පාරයිනේ ඉඳලා බිබී හිටියා. ආවෝ මූ ගංජකාරී කෙලිවරලා එදා ඉඳලා මූණ බලන්නේ ආවෝ කියලා. බොරුවට ඒ වගේම හංගත් ගන්නවා අර පේන විදියට. එතකොට මං හොරෙන් බීලා හංග ගන්නවා කියලාත් අහුවෙන්නේ. ඒ ඔක්කොම ප්ලෑන් කරලා කරේ. තේරෙනවද නේද? අපහදව ගන්න ක්‍රම. එතකොට සරල බුද්ධියක් තියෙන්නේ සාමාන්‍ය ලෝකේ අයට. ඉතින් ටක් ගාලා අරක දැක්කම ඒක අපහැදෙනවා. ඒ වගේම මේ මායාවෙන් බේරෙන්නත් ඒ වගේ ක්‍රම තියෙනවා. මායාව සතුටු කර කර හිටියොත්
මාර්ගයෙන් මිදෙන්න බෑ. ඈ ඥාති සතුටු කර කර හිටියොත් ඥාතිගෙන් මිදෙන්න දෙන්නේ නැහැ. දැන් ඥාතිගේ ගෙවල් වල හැමෝගෙම වළං හොදලා දෙන, දරපල්ල දෙන, උදව් උපදව් කරන කෙනා මම වුණා නම් ඥාති යන දෙයිද මට? එන්න දෙන්නේ. ඒගොල්ලෝ පහදව ගන්න ඕන. තේරුණා නේද? ඉතින් මාරයගෙනුත් එහෙමයි. මාරයගෙනුත් මිදින්නේ උපාය මාර්ග අවශ්‍ය කරනවා. මාරය සතුටු කර කර ඉඳලා හරියන්නේ නැහැ. මාරය සතුටු කරන එක නෙමෙයිද මුළු ලෝකෙම කරන්නේ? දිව සතුටු කරනවා, ඇහැ සතුටු කරනවා, කන සතුටු කරනවා, නාසය, මේ ඔක්කොම ශරීර සතුටු කරමින් සතුටු කරමින් කරන්නේ මාරය සතුටු කරන එක. මේක තේරුම් ගත්තට පස්සේ පැවැත්මේ තුල ජීවත් වෙන උදවිය වෙනම ජීවත් වෙවි. නමුත් මේ නොදන්න සත්වයා මාරයාගේ අවශ්‍යතාවය තණ්හා දාසෝ කියන ඒ දාසකම තමයි සිද්ධ කරන්නේ. මාරය සතුටු කරනවා, මන සතුටු කරනවා. ඔයත් මනට දුක් දෙන්න කැමතිද? දුක් දෙන්න කැමති නෑ. දුක් දෙකක් තියෙනවා මේ ලෝකේ. ඒ දුක් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එකක් තමයි දුක නැති කරවන්න ලබා දෙන දුක, අනිත් එක දුක වැඩි කරගන්න විඳින දුක. එනිසා මනසට ටිකක් දුකක්, වේදනාවක්, පීඩනයක්, ශරීරයට වේදනාවක් දෙන්න ඕන මේ දුකෙන් නිදහස් වෙන්න, මේ මනෙන් නිදහස් වෙන්න. එතකොට මෙහෙම දුකක් දෙන්න මොකටද අර නිකන් ඉන්නවයි කියන තැන තේරුම් ගන්න. ඔව් එතෙන්ට යන්න නිකන් ඉන්නවයි කියන තැන තේරුම් ගන්න. ඔයවයි නිදහස් වෙන්න ඕන. සයින්හන්සේ කියවනේ මුකුත් කරන්න ඕනේ නැහැ කියලා. ඔව් ඒ මුකුත් කරන්න ඕනේ නැහැ කියන තැනට යන්න ඔබ එච්චර මහන්සි වෙන්න ඕන. තේරුම් ගන්න උත්සාහ කරොත් දැන් මගේ දේශනා සමහර වෙලාවල් වලට අපේ ওই දරුවෝ එහෙම එක එක ගෲප් වලට ෂෙයා කරනවා මේ ධර්මය අහන්න කියලා. මම දැක්කා ඒ අය අතර මේ තියෙන ප්‍රතිචාරය. ඒ හාමුදුරුවන්ගේ බණ ඇහුවාම ඔළුව කැක්කුම හැදෙනවා. තව එක්කෙනෙක් දානවා ඔව් බං මගෙත් ඔළුව කරකැවිල්ලා වගේ ආවා. මොකද්ද බං ඒ කියන්නේ? ඔන්න ඔය වගේ තමයි කමෙන්ට්ස් දාලා දෙන්නේ. ඉතින් ඇත්තනේ, ඒක ඇත්ත. දැනුමට එකතු කරගන්න යන කෙනාට මේ දහම රස නැහැ. ආත්මයට එකතු කරගන්න එන අයට රසවත්. පිස්සෙක් වගේ බණ කියන මොඩෙක් වගේ හංග ඉන්නවා. එතකොට රහයි. මොකද පිස්සෙක් වගේ බණ කියන්නේ? පිස්ස කන්ට්‍රෝල් නැහැනේ. ඒක තමයි පිස්ස කියලා කියන්නේ. මෝඩය කියන්නේ, මෝඩය කියලා කියන්නේ මේ කට්ට කෛරා ටික නෑනේ. ඒ මිනිස්සු හරි අවංකයි විවෘතයි. එයාට තමයි මෝඩය කියන්නේ අපි. අවංකයි විවෘත මිනිස්සෙක් මෝඩය කියන්නේ. දැන් බූරුව කියන්නේ නරක සතෙක්ද? හරිම හොඳ සතෙක්. සමාජයට වැඩදායි, අර්ථ සම්පන්න, යමක් තේරෙන, අනකරාම කිව්වහම දෙයක් තේරෙන, බර අදින, අපිට උදව් කරන සතාට අපි කියන්නේ මොකද්ද? බූරුවා. සමහර නෝනලත් ගෙදර මහත්තයට කියන්නේ බූරුවා කියලා. ඇයි? ඔව් අනසකට කීකරුයි, බඩු ගේනවා, කඩේට යනවා, ආයෙනවා, ආයෙනවා, ආයෙනවා. ඉතින් බූරුවෙක් නෙන්නා. බූරුවගේ වැඩ කරනවා කියලා කියනවා නේද? ඒ නිසා මොඩෙක් වගේ අහගෙන ඉන්න පිස්සෙක් වගේ කියවන්න. අපි ආස නැහැ නේද මෝඩෙක් වෙන්න? ඇයි ඒ?
මෝඩෙක් වෙන්න බයයි, මෝඩෙක් වෙන්න කැමති නැහැ. අපිට සමාජෙන් කියලා තියෙන මෝඩෙක් වෙන්න එපා කියලා. ඇත්ත වශයෙන්ම මේ මෝඩෙක් වෙන්න එපා කියලා නෙමෙයි කියලා තියෙන්නේ. ඔක කියන්න තිබුණේ පුතේ මෝඩකම පෙන්වන්න එපා කියලා. ඒ කියන්නේ හැම කෙනාගේම ළඟ මෝඩකම තියෙනවද නැද්ද? මෝඩකම තියෙනවා. මෝඩෙක් වෙන්න එපා කියලා කිව්වට ඇත්තටම ඒක නෙමෙයි තියෙන්නේ. මිනිස්සු ළඟ මෝඩකම තියෙනවා. මෝඩකම පෙන්වන්න එපා පුතේ කියන වගේ වචනයක් තමයි එතන කියවලා තියෙන්නේ. මේ බුදුදහමට අනුව මේ මෝහය, මෝඩකම සසර නිම්මි නොදත්නා බව සෑම සත්‍යයක් ළඟම පවතින යථාර්ථයක්.
අචංචා හාමුදුරුව මතක් කළා, මේ ධර්මයට ලබා දිය යුත්තේ ඔබගේ සවන් නොව ඔබගේ මනසයි. මනස තමයි දෙන්න ඕන. හරි, අවධානය ලබා දෙන්න, ධර්මයට ලබා දෙන්න ඕන මනසයි. මනසින් තමයි ධර්මය ශ්‍රවණය කරන්න ඕන. ඒකෙන් කියන්නේ ආත්මීය එකතු කරගන්න කියන එක ධර්මය. ඉතින් ධර්මය උපකාර කරගන්න නිවස්සලත් ගිහිල්ලා ප්‍රායෝගික කරන්න. සමහර වෙලාවට පිනුතුනි ධර්මය හොඳටම සොයලා සොයලා සමහර වෙලාවට තමන්ට අතහැරපු වෙලාවක සත්‍ය අවබෝධ වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාත් තියෙනවා. දැන් ඔය ආනන්ද හාමුදුරන්ටත් බුද්ධ කාලී හිටපු උත්තමයන් වහන්සේටත් සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ එහෙමයි. උත්සාහ කරලා කරලා අතහැරලා උන්වහන්සේ සැතපෙන්න ගියාම තමයි සත්‍ය අවබෝධ වුනේ. තේරුණාද? දැන් මහා සංගායනාවට එන්න ඕනනේ. එන්න රහත් වෙලා එන්න ඕන. ඉතින් හරියට ආනන්ද හාමුදුරන්ට ඉතින් ගොඩාක් හිතමිත්‍රයෝ ඉන්න ඕනේ. හරි ආදරේ ගොඩක් අය ආනන්ද හාමුදුරන්ට. මිහිරට ධර්ම දේශනා කරන උත්තමයන් වහන්සේ රූපෙනුත් ලස්සනයි, හඬෙනුත් ලස්සනයි, බොහොම දෙනාට ප්‍රියයි මනාපයි. ඉතින් මේ හැමෝම අහනවා කොහොමද රහත් උනේ, කොහොමද රහත් උනේ? සතර ඉරියව්වෙන් තොරවයි කී කියා යනවා. ඈ සතර ඉරියව්වෙන් තොරව වෙන වෙන ඒවා මුකුත් කියන්නේ එච්චරයි කියන්නේ. සතර ඉරියව්වෙන් තොරවයි කොහොමද රහත් වෙන්නේ? සතර ඉරියව්වෙන් තොරවයි. ඊළඟට මේක පුතඥයාට තේරෙන්නේ නැහනේ. පොත්පත් ලියන මේ පොත්පත් රචනා කරන පුතඥයාට මේක තේරෙන්නේ නැහැ. මිනිහා කල්පනා කරයි යකෝ සතර ඉරියව්වෙන් තොර රහත් වෙනවා කිය. ආ හරි 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 හරි. වාඩි වෙලා ඉඳගෙන බාගෙට ඔළුව ඇල කරද්දි කොට්ටෙයි මේකයි අතර තියෙන එක තමයි සතර ඉරියව්වෙන් තොර කියලා හදාගත්තා. පුදජ්ජනයාගේ හීනේ ඒක. නමුත් ඇත්තට මේක නෙමෙයි ඒකේ අරුත. මහත්වක කියලා දිනව කලින්නේ. ආදන්නාද මේම රාත්තුනේ කියලා. නමුත් ඒකේ අරුත ඒක නෙමෙයි. මිනිස්සේ ඒක සතර ඉරියව්වෙන් තොර නෙමෙයි, ඒක ඉරියව් දෙකටම අහුවෙනවා. වාඩි වෙලා ඉන්න ඉරියව්වටත් අහුවෙනවා. නේද? තර්කයේ අර දොරක් ඇරලා තිනකොට තර්කයට අහුවෙනකොට භාගයක් ඇරලා තිනනවා භාගයක් වහලා තිනනවා කියලා අහුවෙනවනේ. අර ඒ වගේ මේකෙත් එහෙම තමයි. ඈ මේකේ ඉරියව් දෙකටම අහුවෙනවා. ඉතින් ඇත්තම කතාව සතර ඉරියව්වෙන් තොරවයි බුදු වෙන්නේ, රහත් වෙන්නේ, මාර්ගඵල ලබන්නේ ඕන එකක් වෙන්නේ සතර ඉරියව්වෙන් තොරවයි. මේ කාලේ රහත්තන් වහන්සේලා වෙන්නෙත් නැහැ, මේ කාලේ කවුරුත් වෙන්නේ නැහැ. ඒ කාලේ රහත් උනේ එහෙමයි. සතර ඉරියව්වෙන් තොරව කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් එයා රහත් වෙනවා. ඕක ඉතින් අර මහා බ්‍රහ්මයා බුදුහාමුදුරු හොයනවා වගේ වැඩක් ඉතින්. හොයලා තේරුම් ගන්න ඉතින්. කමන්නේ ඕක කාල් ගන්න ඕන ඕක තමයි ලෝකේ ඔය මොලේ ඇතුලේ තමයි ලෝකේ තියෙන්නේ ඔක්කොම අගනිට බ්‍රහ්ම ලෝකේ ඉඳලා වීචි මහා නරකයට යනකම්ම ඒ සංඥා පද්ධති ඔය මොලේ ඇතුලේ තියෙනවා ඒ සංඥා පද්ධති අවදි වුණාම එතන උපදිනවා තේරුණාද ඔය මේ පුංචි මොලේ කියලා එකක් තිබ්බට ඔය මොලේ ඇතුලේ අගනිට බ්‍රහ්ම ලෝකේ ඉඳලා වීචි මහා නරකේ දක්වාම අවශ්‍ය කරන ගැජට් එක තියෙනවා සංඥා පද්ධතිය තියෙනවා කැමති කැමති අය ඒ කොටස් අවදි කරගන්නවා. ඒ කොටස් අවදි කරගත්තාම මේ භව චක්‍රය හැදෙනවා. ඒ කොටස් ඉක්මවා ගියාම සැනසීමට ශාන්තියටපත් වෙනවා. පැහැදිලිනේ? එහෙමනම් පින්නතුනි බක්පුර පසළොස්වක පොහොව දවසේ ධර්ම දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. සම්මා සම්බුද්ධ සරණයි. බක්පුර පසළොස්වක පොහොව දවසේ ධර්මදේශනා දායකත්වයේ දක්වමින් දාන දායකත්වයේ දක්වමින් කටයුතු කරේ මහරගම පදිංචි කොළඹගේ ඒ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ මීට වසර දෙකකට පෙර අතරින් සමුගත්ත තම ආදරණීය පුතුණුවන් වන යසිරු රිවිසර තම ආදරණීය පුතුණුවන්ගේ භවගමන සැපවත් වේවා සසර අකල් මරණයකට පත් නොවේවා නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයෝ පිම්පඳු රක් වේවා සසර සැපවත්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාව එහෙම සීපත් කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප හැම දිනාටමත් එම පවුලේ සෑම සියලු දෙනාටමත් ස්වාමීන් වහන්සේටත් රටවාසී ලෝකවාසී සියලු දෙනාටත් සද්ධර්ම අවබෝධයත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් ඇති කර ගැනීම සඳහා ආශිර්වාද කරනවා. ඉෂ්ඨකාමී දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදයත් කලට වේලාවට සියලු යහපත උදෙසා අප සෑම සියලු දෙනාටම හේතු ආසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරාං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරාං රක්ඛන්තු සද්දම්ම දේශනං චිරාං රක්ඛන්තු තොන් සදාති. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දැක්වූ ඒ කොළඹගේ පවුලේ පින්නතුන් හැම දිනාටමත් ඒ වගේම පින් අනුමෝදන් සිදු කරපු ඒ යසිරු රිවිසර ආදරණීය පුතුණුවන්ගේ භවගමන සුගතිගාමි වීම සඳහාත් ඒ වගේම මේට සහභාගී වූ සෑම සියලු දෙනාගේම නමින් මේ පරිලෝය යන්නට යෙදුණු වංශ පරම්පරාගත මෞදෙමෞපිය ඥාතීන් වෙද්දී හැම දිනාටමත් ඒ භාවනා කුසලය හේතු වාසනා වේවා. හැම දිනාගේම ජීවිත සූපත් වේවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණයි. සෝපත්තේවා.